මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදීන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුමන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නගරං යථා පච්ඡන්තං බුත්තං සම්පර්පාහියං එවං ගෝහෙත අන්තානං ඛනෝ වේමා උපච්චකා ඛනාති සාහිතෝ චන්ති නිරයං සමප්පිතාති දාවන්ත පින්නතුනි තිරෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා සයාගත් නිර්වාණ මාර්ගය චතුරාර්ය සත්‍ය පළමුවෙන්ම දෙවිනිසුන් සහිත ලෝකයාට දෙවිකොට වදාළේ අතල පුර පතලස්තර පොයේ දවසයි. එනිසාද සිතාමත්ම වටිනා පොයේ දවසත්. ඒ වගේම තවත් පැත්තකින් බලනකොට මේ ශාසනික වටිනාකමක් ඇති දවසක් විදිහට සැලකන්න පුළුවනි. සංඝයා වහන්සේලාගේ වස් පිසීම පිළිබඳ ආරම්භක එක්තරා සීමාවක් පෙන්වුම් කරන පොයේ දවසක් ඇතුළත් ගත්තහම ඒ ඇතල කුර පතලසක පොයේ දවස වැඩිගත් දවසක්. දැන් බුද්ධ ශාසනය කියලා කියන එකට අතීතයේ ඔය පොතපතේ නිතර සඳහන් වෙන වචනේ ධර්ම විනය කියලා. ධම්ම විනය. ශාස්ත්‍ර ශාසනය හඳුන්වන්නේ ධම්ම විනය කියලා වෙනවා. මොකද ධර්මයන් කියන දෙකම මේක අදාළ හිතා. එතකොට වස් කාලය ගැන හිතනකොට විශේෂයෙන්ම සංඝයා වහන්සේලාගේ විනය නීති සමූහයක් හා සම්බන්ධව තිබෙන නිසා මේ වස් කාලය විනය පැත්තෙන් බොහොම වැදගත් දවසක් හැටියට සාමාන්‍යයෙන් සැලකෙනවා. නමුත් බුද්ධ කාලයේ ඒ වගේම මේ වස් කාලය ධර්මය පැත්තෙනුත් ධර්මය කියන අංශිනුත් ඉතාමත්ම වැදගත් දවසක් හැටියට සැලකුව බවයි අපට ඒ පැරණි කථාන්තර වලින් කියන්නේ. මොකද ඒ බුද්ධ කාලයේ ඒ සාරිත්‍යයක් තිබුණා. බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයේ සංඝයා වහන්සේලා වස් කාලයට කලින් බුදු පියාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා කමඨහන් ලබාගෙන ඈත විවේක ප්‍රදේශයක ගිහිල්ලා සුදුසු තැනක වසමින් ඒ කර්මස්ථානය අනුව බණ භාවනා කරලා වස් කාලය තුල කෙසේ හෝ නිවන් දැකලා බුදු පියාණන් වහන්සේ ළඟට ඒ සතුටදායක ආරංචිය අරගෙන එන්න බොහොම ඕනකමක් ඒ සංඝයා වහන්සේලා තුල තිබුණා. ඒ අනුව බලනකොට වස් කාලයකින් ඒ කාලයේ ඥානවන්ත සංඝයා වහන්සේලා දූරදර්ශී සංඝයා වහන්සේලා වස් කාලයක කළ යුතු උතුම්ම ඉහළම පින්කම හැටියට වස් පින්කම හැටියට සැලකුවේ නිවන් දැකීමයි. අපි තාක් දුරට උත්සාහ වඩලා ඒ උතුම් මාසය තුළ වීර්ය වඩලා එහෙම නිවන් දකින්න බැරි වුණොත් ඒ සංඝයා වහන්සේලා තුළ යම් කිසි සංවේගයක් ඇති වෙනවා. මොකද නමුත් වස් කාලයෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ හමු වෙන්න වැඩියාම බුදු පියාණන් වහන්සේ බොහෝ විට අසන ප්‍රශ්නය තමයි ඉස්සෙල්ලා තුවදු විචාරලා සාමාන්‍යයෙන් අර පිළිසඳර වශයෙන් ඊළඟට අහනවා මහණෙනි පරිදිදීමේ පරමාර්ථ ඉෂ්ට කරගත්තද කියලා. ඒකට හරිය ආකාර පිළිතුරු දෙන්න බැරි වුණොත් ඒ සංඝයා වහන්සේලාට ඒක හිතට බොහොම අධිකමක්. කොටින්ම කියනවා නම් ඒක හරියට බුදු පියාණන් වහන්සේ දකින්න හිස් අතින් ගියා වගේ ගමනක් වෙනවා. අන්න ඒක නිසා සංඝයා වහන්සේලා බොහොම උත්සාහ කළ වස් කාලය තුල ඒ නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට ඒ කාරණා අපට පැහැදිලි වෙන කථාන්තරයක් තමයි අපි මේ මාතෘකා කළ ගාථාවට අදාළව තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයක සංඝයා වහන්සේලා පිරිසක් ඈත පිටිසර ගමක පිටිසර කියලා අපි වචනෙන් කිව්වට එතන කියවෙන්නේ දේශ සීමාවල පිහිටි ගමකට ගියා වස්වසන්න. පළමුනි මාසය තුල ඒ සංඝයා වහන්සේලාට හොඳට ඒ මන භාවනා කටයුතු කරගන්න ලැබුණා. ඒ ධායර පිරිසගේ උපස්ථාන ආදී හොඳට ලැබුණා. නමුත් දෙවෙනි මාසයේදී ඒ ගමට කඩා වැදුණු හොරු පිරිසක් නිසා හොරමුලක් කඩා වැදිලා ඒ ගමේ මිනිසුන් හිරබාරයට අරගෙන ගියා. එතකොට මේ ඊට පස්සේ මේ ගමේ අය මේ ආරක්ෂා සංවිධානය යොදන්න පටන් ගත්තා. නැවතත් හොරමුල ඇවිල්ලා මේ විදිහට පහර දෙයි කියලා බයි ආරක්ෂා සංවිධාන යොදන්න පටන් ගත්තා. ඒ ගමට ඒ නගර ප්‍රදේශයේ තනොයිකුත් විදියේ ඒ ප්‍රාකාර බඳිනින් පොදු තාප බඳිනින් මේ දෙක යම් යම් ආරක්ෂා සංවිධාන යෙදුවා. ඒක නිසා සංඝයා වහන්සේලාට හරියට අප උපස්ථාන කරගන්න ලැබුණේ නැහැ. සංඝයා වහන්සේලාට ඉන් පීඩා ඇති වුණා. ඒක නිසා කොහොම නමුත් මේ සංඝයා වහන්සේලාට ඒ බලාපොරොත්තුණු කාර්ය ඒ පරමාර්ථ ඉෂ්ට කරගන්න බැරි වුණා. මේ සංඝයා වහන්සේලා වස් කාලයෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කරාම බුදු පියාණන් වහන්සේ ඇතුවා කොහොමද මහණෙනි වස් කාලයේ හොඳට සුවසේ වාසය කළාද කියලා. එතකොට මේ සංඝයා වහන්සේලා පැමිණිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ අපි පළමුනි මාසේ නම් කරදරයක් නැතුව හොඳට හිටියා. ඊට පස්සේ මේ හුරු කඩාල දිලා ගමේ ඇති වුණේ තත්ත්වේ නිසා ගම් වාසීන් ඒ දායක පිරිස ඒ ආරක්ෂා සංවිධානය යෙදීමට හිත යෙදුව නිසා අපට එයින් යම් යම් අඩුපාඩු සිද්ධ වුණා. හරියට ඒ වස් කාලයේ වන භාවනා කරගන්න බැරි වුණා කියලා ඒකට ඒ නිදහසට කාරණා වශයෙන් ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ වදාලා, මහණෙනි එහෙම තමයි, හොඳ අහසු විහරණය කියන එක හැමදාම ලැබෙන දෙයක් නෙවෙයි, නිතර බලාපොරොත්තු විය යුතු දෙයක් නෙවෙයි, ඒක සාමාන්‍ය ස්වභාවයක්. නමුත් උඹලා විසින් කළ යුත්තේ මොකද්ද? අර ඒ මිනිස්සෙයින් නගරය ආරක්ෂා කළ වගේ තමා ආරක්ෂා කරගන්න, තමා ආරක්ෂා කරගත යුතුය. ඒක පිළිබඳව ඒ ගම ආරක්ෂා කර ගැනීමට ඒ මිනිස්සෙයින් අප්‍රමාද වුණා වගේ සමනුත් තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු තිබුණා කියලා එහෙම ප්‍රකාශ කරමින් අපි අර කලින් ඒ මාතෘකා කළ ධාතු ධර්මය වදාලා, නගරං යථා පච්චන්තං බුද්ධං සංතර බාරිණං ඒවං ගෝපේ තත්තානං කනෝ වේමා උපච්චක කනාතීතා හිතෝ චන්ති නිරයම් සමප්පිකා. මේකේ අදහස දේශ සීමාවක පිහිටි යම්කිසි නගරයක් ඇතුළතින් පිටතින් අභ්‍යන්තර බාහිර වශයෙන් හොඳට ආරක්ෂා සංවිධානය යොදලා තිබෙන්නේ යම්සේද, ඒ කියන්නේ හොඳට අභ්‍යන්තර බාහිර ආරක්ෂාව යෙදු දේශ සීමාවක පිහිටි නගරයක් යම්සේද, අන්නේ අන්දමින්ම ඒවන් ගෝපේ තත්තානම් ඒ වගේම සමාත සමාගේ ආරක්ෂාව සලසා ගත යුතුය. ඒවන් ගෝපේ තත්තානම් ඊළඟට කනෝ වේමා උපච්චලා එහෙම අප්‍රමාදීව ඒ කටයුතු කළ යුතු බවම වන පදය ඊළඟට කියවෙන්නේ කනෝ වේමා උපච්චලා. ලැබූ මොහොත නිති මොහොත ඉක්මයා නොදෙව්, මොහොත ඉක්මවෙන්න අවස්ථාව ඉක්මවෙන්න අරින්න එපා. කනෝ වේමා උපච්චලා ඊළඟට එහෙම අවවාදයේ හරි ආකාරය නොකිරීම නිසා ඇති වෙන ආදීනව ඊළඟ පදවලින් ප්‍රකාශ වෙන්නේ පද දෙකෙන් කනාපීතා හිතෝචං කි නිරයම් සමප්පිතා. එහෙම මොහොත ඉක්ම යන්න දුන්නොත් එබඳු අයට මෙන්නේ මොකද්ද? කනාපීතා හිතෝචං කි අයට අඬන්න සිද්ධ වෙනවා, වැළපෙන්න සිද්ධ වෙනවා, කනගාටු වෙන්න සිද්ධ වෙනවා, ශෝක කරන්න සිද්ධ වෙනවා. නිරයම් සමප්පිතා, මොකද නිරේයි වැටිලා, නිරේයි වැටිලා දුක් වෙන්න සිද්ධ වෙනවා. ඔන්න විදිහට බුදු පියාණන් වහන්සේ උපදේශාත්මක අවවාදාත්මක සම්පති ගාථාවක් ප්‍රකාශ කළා. මේ ගාථාව අහලා අර ස්වාමීන් වහන්සේලා රහත් වුණු බවත් එතන කියවෙනවා. එතකොට දැන් මේ ගාථාව ආශ්‍රයෙන් අපි කල්පනා කළ බලනකොට මේක තුල තියෙන ගැඹුරු ධර්මය, සංඝයා වහන්සේලා මනට භාවනාවට හිත යොදාගෙන ඒ කටයුතු සඳහා යම් කිසි විහෙසක් දරලා ඒ වගේ යම් කිසි අඩුපාඩුවක් සම්පූර්ණ කරන්න වගේ බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ මේ විදිහට මේ ධාතා ධර්මයක් දේශනා කරන්නේ. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් මේ සංඝයා වහන්සේලාගේ ඒ කටයුතු වල අවසානයට උපකාර වෙනවා. ඒ කර්මස්ථාන සම්පූර්ණ කර ගැනීමට බුදු පියාණන් වහන්සේගේ ධර්ම පාඨයක් ධාතාවක් පවා උපකාර වෙනවා. ඒක නිසා වෙන්න පුළුවන් සමහර විට සංඝයා වහන්සේලා ඒ ධාතා වහලම ඒ රහත් වුණා කියලා සඳහන් වෙනවා. කෙසේ හෝ වේවා මේ ධාතා ධර්මයක ඉගෙන ගැඹුරු අපි ටික අපේ ප්‍රමාණයෙන් අපි කල්පනා කරලා බලමු. දැන් මේ උපමාව බොහොම හොඳයි මෙතන. මේ බොහෝ අවස්ථාවල් අපි උපමාවක් ඔතේ යන්නේ මොකද? මේ ධර්ම කාරණා හිතට ඇතුළත බහින්න උපකාර වෙන නිසා උපමාව. නගරං යථා පච්චන්තං ගුත්තං සම්තර බාහිරං. මේ උපමාව මේ කාලයටත් බොහොම ගැළපෙනවා කියලා හිතා ගන්න පුළුවන්. එතකොට දේශ සීමාවක පිහිටි යම්කිසි නගරයක් මේක ඇතුළතින් පිටතින් ආරක්ෂාවක් කිරීමක් ගැන මෙතන කියවෙනවා. ඒ වගේම සංඝයා වහන්සේලාට කියනවා එවන් ගෝපේ සත්තාන මේ විදිහට ආත්ම ආරක්ෂාව යොදා ගන්න කියලා. දැන් මේ කාලෙත් දෙන වචනයක් නේ ආත්ම ආරක්ෂාව කියන එක. නමුත් මේ කාලේ නම් ආත්ම ආරක්ෂාව කියලා කියනකොට කාය ආරක්ෂාවයි කියන්නේ. කාය රැක ගැනීම. කාය ආරක්ෂක භටින් යොදලා කාය රැක ගැනීම. හිතනම් සමහර විට ඒක යකාට මාරයට බාර දුන්නත් වරදක් නෑ කියන සංකල්පයයි ලෝකේ පවතින්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන ආත්ම ආරක්ෂාව කියලා ප්‍රකාශ කළේ හිත රැක ගැනීමයි. එතකොට මේ සංසාරයේ අපි ගෙන යන්නේ මේ හිත සංතානිය. මේ ශරීර කෝඩුව නම් අතහැරලා යනවා. ඒ නිසා වැඩි තැන දුන්නේ බුදු පියාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ හිත රැක ගැනීම. මෙතනත් අදහස වශයෙන් ගන්න තිබෙන්නේ සමා රැක ගැනීම කියලා කියන්නේ අර කය රැක ගැනීම නෙවෙයි හිත රැක ගැනීම. හිත රැක ගැනීම සඳහා යම් කිසි ප්‍රමාණකින් කය පිළිබඳව උනන්දුවක් ඇති වෙන්න ඕන. නමුත් බොහෝ දෙනා කරන්නේ හිතට කුමක් හෝ ඒ වාගේ ලේක සැකීමක් නැතුව කය රැක ගැනීම. එතකොට මෙතන මේ ගැඹුරු අර්ථය අපි ගත්තනම් සමාගයේ සිත රැක ගැනීම කියලා. ඊළඟට මෙන්න මේ ආරක්ෂා සංවිධානය ගැනත් අපි හිතලා බලමු. ආරක්ෂාව ගැන මෙතන කියවෙන මෙතන ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් හිතට ඉන්න ආරක්ෂක භටයා කවුද? සතිය, සිහිය. ධර්මයේ ධර්මානුකූලව සතිය ආරක්ෂක සාරසී කියලා එහෙම දක්වලා තිබෙනවා. සිත හික්ම වීමට, සිත ආරක්ෂා කර ගැනීමට බාහිර කටයුත්ත ඒ කාර්ය භාරය උතුලන්නේ සති කියන මුරභටයයි. සිහිය. එතකොට මේ සිහිය කියන මුරභටයා හොඳට නිරැඳුම් දාගත්තාම තව අපට මේක තවත් මේක පුළුල් ලන්දමින් තේරුම් ගන්න පුළුවන් සති සම්පජඤ්ඤය කියලා. සම්පජඤ්ඤය කියන ගේ අපි සමහර අවස්ථාවල මේක සිංහල වචනයක් කරගන්න වෙන නිසා අපි දැනුවත් බව කියලා ප්‍රකාශ කළා. එහෙම නැත්නම් මනා දැනුම ඇතිය සිහිය ඇතිව සිටීම. සිහියත් එක්කම යන මනා දැනුම. ඉතින් මෙන්න මේ දැනුවත් බවත් ඇති සිහියයි මෙතන මේ ප්‍රකාශ කරන්නේ. ඒකෝ ලෝකයේ ඔය ආරක්ෂක භටයෙක් යොදනකොට දැන් නගරයක් වගේ තැනක නගරයක මෙතන ඇතුළතත් පිටතත් ආරක්ෂාව ගැන ප්‍රකාශ කරනවා. දැන් නගරයක සාමාන්‍යයෙන් ඇතුළතේ දොරටු ඇතුල් වෙන දොරටුව ඊළඟට ඒ කොටු තාප්පාදිය ප්‍රාකාරාදිය ඊළඟට පිටත බලනවා නම් පිටත අට්ටාල මුරගෙවල් තව දියා ගල්ලාදී ඔය නොයෙකුත් අතීත ඒ නගරවල් ආරක්ෂා කරගන්න නොයෙකුත් විවිධාන ආරක්ෂා විධාන යොදලා තිබුණා. මේ කාලේ වුණත් දැන් අර ඒ මුරභටයෙක් සාමාන්‍ය නවත්වන්නේ ඒ දොරටුවක් ළඟ නවත්වනකොට ඒ දොරටුව බොහොම පටු දොරටුවක් වෙන්න ඕන. ලොකු දොරටුවක් නම් අර එන පිටිසට කඩාවදින්න පුළුවන්. එතකොට මේ සිහිය කියන එකත් අපි ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් සතිය කියන එක සතිය කියනකොට ඒ සති කියන වචනේ මතකයේ කියන අදහසක් තිබෙනවා. නමුත් මේ ධර්මානුකූලව මේ සම්මා සතිය ගැන කියනකොට මේක නිතරම එළඹ සිටි සිහිය. එළඹ සිටි සිහිය මේක මේ වර්තමානයට අදාළ දෙයක්. මොකද අනාගතයට දුවන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් අතීතයට දුවන්න පටන් ගත්තොත් අනාගතයට පනින්න පටන් ගත්තොත් එතන අර දොරටුව පළල් වෙනවා. එතකොට අර මේ අපිට දැන් රකින්න තිබෙන දොරටු මොකද්ද? ධර්මානුකූලව බලනකොට මේ ඉන්ද්‍රිය දොරටු 6යි. ඇස, කන, නාසය, දිව, කය, සිත. සිතත් ඇතුළත්ව මෙන්න මේ ඉන්ද්‍රිය දොරටු 6. දැන් බාහිර ඉන්ද්‍රිය පහ තමයි ඇස, කන, නාසය, දිව, කය කියන එක. ඊළඟට සිත, මනින්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය දොරටු 6යි රැකගන්න තිබෙන්නේ. මේ දොරටු හය රැක ගැනීමේදී මේ දොරටු හයට හැමතිස්සෙම කඩාවැදින බලාගෙන ඉන්නවා මාර සේනාව. සතුරු සේනාව, කෙලෙස් සේනාව කඩාවැදින බලාගෙන සිටිනවා. ඒ සේනාව තමයි අරමුණු. ඇසට නම් රූප අරමුණු, කනට නම් ශබ්ද අරමුණු, නාසයට නම් ගඳ සුවඳ. ඔය විදිහට මේ සිත කලම්බන, සිත ඇලීම් වලට, ගැටීම් වලට, මෝහයට, මුලාවට ලක් කරන සතුරු සේනාව කඩාවදින්න බලාගෙන ඉන්නවා. බොහොම ශීඝ්‍රයෙන් ඒ වගේම එන්නේ. ඉබඳු අවස්ථාවක අර දැන් විශාල පිරිසක් අපි හිතමු එනකොට ඒ දොරටුව ළඟට ඉස්සෙල්ලාම ඒ අයට දන්වනවා එන්න ඕන පොලිමේ. පොලිමේ එන්න ඕන. එක්කෙනා පස්සේ එක්කෙනා. එහෙම නැතුව රැකගන්න බෑ මේක. අන්න ඒ විදිහට මේක පතු දොරටුවක් කරාම ඒක තමයි පහසුව. වර්තමානයේ සිත රඳවා ගන්න. වර්තමානයේ සිත රඳවා ගැනීම තුළින් අර අතීතයට දුවන්නේ නැතිව අනාගතයට පණින්නේ නැතිව එහෙම ඒ එනේ හැම එකකටම සිහිය යොමු කිරීමයි මෙතන ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ සිහියත් එක්කම ඊළඟට ඒ සිහිය තුලින් කරන්නේ මොකද්ද? යම්කිසි ක්‍රියාත්මක වීමකුත් අවශ්‍ය වෙනවා. අර දැනුවත් බව උපකාර කරගෙන මෙනෙහි කිරීමක් කරනවා. එක්තරා මානසික කාර්යයක් මෙනෙහි කිරීමක් යොදනවා. ඒ එනේන කෙනා අපි හිතමු දැන් ඔය ආරක්ෂක භටයෙක් ඉන්නව නම් ඒ තැනැත්තාට අයිති භාරය එතන නිදාගන්න එක නෙවෙයි. හොඳට අවදිමත්ව ඉඳගෙන එනේන පුද්ගලයා පිළිබඳව යම්කිසි විමසුම් රැසක් යොමු කරනවා. ඒ තැනත්තාගේ දක්ෂතාවය අනුවයි බොහොම ශීඝ්‍රයෙන් එක කරන්ට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එකෙනෙක් උදක් වෙලා හඳවාගෙන ඉන්නත් බෑ එතන. එනවා ඊළඟට විමසුම් මැසට භාජනය කළා එයාට ඇතුල් කරගත යුතු කෙනා නම් ඇතුල් කරගන්නවා. එහෙම නැත්නම් පිට කරන්න ඕන කෙනා නම් පිට කරනවා. ওই දෙකයි තිබෙන්නේ. ඒකෝට මෙතෙන්දී වමනා කරන ඒ දක්ෂතාවය, ඒ මෙනෙහි කිරීම මෙතන දීර්ඝ වශයෙන් කරන්ට බෑ. දැන් මේ කාලේ නම් මේ විමසුම් හොඳට දන්නවා. ඔය ඒ විදිහට තැන්වල හැඳුනුම් පතක් කියලා එකක් තිබෙනවා. එතකොට ඒ හඳුනුම් පත විදිහට නැතත් අතීතයේ යම් යම් ආකාරයෙන් කෙනෙක් ආවම හඳුනා ගන්න ක්‍රම තිබෙන්නේ නැති. ඒ හඳුනුම් පතක තිබෙන නමක් තියෙන රූපයක් තියෙන. එතකොට මේ නමින් තමයි මේ තැනත්ත හඳුන්වන්නේ. නමුත් මේ හැඳිනීමට අනුකූල වුණු යම් කිසි රූපයකුත් අරගෙන මේ තැනත්ත එන්නේ. නමුත් මේ බොහෝ විට කෙරෙන්නේ මොකද්ද? ඒ සතුරු හමුදාවල් එනවා නම්, ඔත්තුකාරයින් එනවා නම් වෙස්වලාගෙන යන්නේ. නියම ආකාරයෙන් නෙවෙයි. එතකොට ඒ අය හඳුනා ගන්න ඕන ඉතාමත්ම දක්ෂ මුරභටයෙක් නම් ඒ අයට අර ආනම්මනම් කතාවලට යන්න නොදී අර හැඳුනුම් පත ඉදිරිපත් කරලා ඒක ඒ තමන්ට ඇතුල් වෙන සුදුසුකම ඔප්පු කරන්න ඕන. අන්න ඒ විදිහ අපි ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම්
මේ එන අරමුණු, මේ සතුරු සේනා, අර විදිහ හඳුනා ගැනීමේ පොදු ක්‍රමයක් තිබෙනවා. ඒකට කියනවා නාම රූප කියලා. නාම රූප වශයෙන් උයි මෙනෙහි කරලා අඳුම ගන්න. දැන් අපි දුම රූපයක් එනවා ඉදිරියට, මොකක් හරි රූපයක් එනවා. මේ විදර්ශනා භාවනා යෝගියට කෙරෙන කරන්න සිද්ධ වෙන දෙයක්. එතකොට මේ එන රූපය ප්‍රස්වලාගෙන එන්නේ. මේ වර්ණ සංඛාන කියලා කියන්නේ ඒවායේ පාට, නොයිකුත් සිටිය පාට, ඊළඟට තව නොයිකුත් සටහන්. ඕවා නිසා සිත වික්ෂිප්ත වෙන්න ඉඩ තිබෙනවා. ඒවට හිතියොම් කරන්නේ නැතුව මේක රූපයක්. එතකොට අර භාවනා යෝගියා මේ කොයි විදිය රූපයක් ආවත් ඒක රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා. ඊට වඩා ඈතට යන්නේ නැහැ. මොකද ඒක බුදු පියාණන් මහසී දක්වලා තිබෙන්නේ ඊට වඩා ඈත යන ඉරියව්. ඒ හිත නවත්ත ගන්න බැරි වෙනවා. කෙලෙස් වලට ඇදිලා යනවා. ඒකට කියන්නේ නිමිති. නිමිති අනුයන්ජන ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ නිමිති. ඒ නිමිති අනුවගත්තු තව අනිකුත් ලක්ෂණ. ඒ තැනැත්තා ඒ දකින රූපයේ යම් කිසි කෙනෙකුගේ හෝ යම් කිසි දෙයක් හෝ දැක්කහම ඒක පිළිබඳව තව නොයෙකුත් සිතිවිලි රාශිය, කෙලෙස් සිතිවිලි රාශිය කරාවදින පුළුවන් නිසා ඒක කෙටියෙන් මෙනෙහි කරනවා රූපයක් රූපයක් කියලා. ඒ වගේම ඒකට අදාළ ඒ මෙතන තිබෙන්නේ කොටින්ම ඒ සලකා ගන්න තියෙන්නේ ලකුණු තුනයි. අනිත්‍ය දුක්ඛනාත්ම කියන ලකුණු තුනයි. ඒ ලකුණු තුන දාලා තමයි මේ හැම එකක්ම පාස් කරන්නේ. එතකොට ඒ ලකුණු තුන දාන්න උපකාර වෙන්නේ මේක හඳුනා ගන්නවා මෙතන තිබෙන්නේ වෙන දෙයක් නෙවෙයි. දැන් නාම ධර්ම කියන එක ඒ ධර්මානුකූලව පෙන්눔 කරන්නේ වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකා. දැන් මේ ධර්මයට හිත සමාන්තර කරලා මේ දක්වන්න උත්සාහ කරන්නේ. නාම ධර්ම කියන එක සාමාන්‍ය හිත හා සම්බන්ධ දේවල්. ඉතින් මෙතන මේ හිතට සම්බන්ධ දේවල් තමයි වේදනාවල්. කෙනෙකුට යම් කිසි දෙයක් හඳුනා ගන්න දැන් කුඩා දඩුවෙක් වුණත් බොහෝ විට බහ තෝරන්න දන්නේ නැති කෙනෙක් නම් ඒවා හඳුනාගන්නේ ඔන්න ඔය විදිහේ දේවල් වලින්. යම් කිසි මේවායේ තුලින් තමන්ට දුන්න දෙයක් මේක පිළිබඳව වින්දනය. මේක ඇති වේදනාව ආශ්‍රයෙන්. එහෙම නැත්නම් ඒවා තුලින් ගන්න යම් කිසි සංඥාවක්. ඊළඟට ඒවා පිළිබඳව ඇති වෙන හිතිවිල්ලක්. ඒවා ස්පර්ශය. ඒවා පිළිබඳව අපි මෙනෙහි කරන ආකාරය මොන විදිහේ මේවා ගැඹුරු වශයෙන් බලනකොට විදර්ශනාවට උපකාර වෙන ඒ නාම ධර්ම ටික. ඊළඟට රූප ධර්ම හැටියට ගන්න කොටත් අර කලින් කියාපු ඒ වර්ණ සංඨාන වර්ණ සටහන් ආදී ගැන මේ හිතන්නේ. මේ හැම එකක්ම ලෝකයේ තිබෙන තාක් දේවල් අපේ ශරීරියත් බාහිර දේවල් ඇදිලා තිබෙන්නේ මූල ධාතු මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේ මහ පොළවත් මේ අපේ ශරීරියත් ඇදිලා තිබෙන්නේ මේ අර පටිවි කියලා කියන තද ගති ඇති යම් කිසි දෙයක්. ඊළඟට ආපෝ ගලන ස්වභාවය ඇති ජලය, ජලයෙන් පින්දු කරන එක. ඊළඟට තේජෝ කියලා කියන්නේ ඔය ගින්න. ඊළඟට වායෝ කියලා කියන්නේ හුළඟ. ඔය හතරට අදාළ දේවල් වලින් තමයි අපේ ශරීරියත් බාහිර දේවල් හැදිලා තිබෙන්නේ. ඔන්න ඒක නිසා අර ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට අර සති කියන මුර කරුවට මානසිකාරය ඔස්සේ තේරුම් ගන්න තිබෙන්නේ ඔන්න ඔය ටික විතරයි. අවනොයිකුත් ඔය ඒ ඉදිරියට එන රූපයේ තිබෙන අනිකුත් බාහිර නිමිති ඔස්සේ හිත දුවන්නේ නැහැ. එතකොට අර කෙලෙස් ගලාගෙන එන නිසා. එතකොට ඒ විදිහට නාම රූප කියලා අපි ගත්තොත් දැන් මේක තමයි හඳුනුම්පත්. මේ හඳුනුම්පත් බලලයි අපි මේවා ඔන්න දැන් ඊළඟට අර අරමුණක් ආවා. ඒක නවත්ත ගන්නේ නැහැ. ඒක ගියා. ආවා ගියා, ආවා ගියා. ඒක තුලින් අපි අනිත්‍යතාව මේවා ඒ හැම එකතුම ඇති අනිත්‍ය ස්වභාවය එන යන ස්වභාවය අපි වටහා ගන්නවා. ওই විදිහට තමයි ඉතින් අස්කන්නාත ආදී දැන් ශබ්දයක් අපි දැන් වචනයක් නවත්තනකොට ඒක ඒකම අර ඒ කනට යම්කිසි ස්පර්ශයක් එනවා. දැන් ඔය රබානක බෙරයක වගේ දෙයක නම් යමක් වැදුනට පස්සේ ගාස් වෙලා දෝංකාර දෙනවා. මේ වචනයක වුණා ඒ පුද්ගලයාගේ ඒවා පිළිගන්න ස්වභාවය අනුව ඒවා යම්කිසි දෝංකාරයක්. වචනේ ස්වාභාවික දෝංකාරිකුත් තිබෙනවා. යම්කිසි රබානකට වගේ ගහනකොට ඒක විදිහටම දෝංකාරයක් එනවා. ඒ වගේම වචනය තුලින් සිතේ ඇති වෙන සිතිවිලි ඒවා පිළිබඳවත් යම්කිසි දෝංකාරයක් එනවා. ඒ නිසා තමයි නැවත මතක් කරගන්න පුළුවන් ඉන්නේ මතක් වෙන්නේ. ඔය විදිහට ඉතින් ඒ කන පිළිබඳව ඔය එක එකක් ගැන හිතන්න පුළුවන්. දිව පිළිබඳව ඉතාමත් පහසුවෙන් හිතා ගන්න පුළුවන් මේ කුඩා දරුවකට පවා. ඉතින් ඔය හැම එකකම මේ අරමුණු ගලාගෙන එනවා. ඉතාම ශීක්‍රයෙන් ඉන්නේ. ඒවා තුල තිබෙන දැන් භාවනා යෝගියා නම් ඒවා ඔසේ ඇදිලා ඒ ඇලීම් වලට හේතු නොවන ආකාරයට, ගැටීම් වලට හේතු නොවන ආකාරයට ඔන්න ඔය මධ්‍යස්ථ ප්‍රමාණයකින් හඳුන ගන්නවා. හඳුන ගැනීම තුල අර මෙනෙහි කිරීම තුල ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ නිවන් දැකීමට නම් සතියයි ප්‍රඥාවයි කියන දෙක දිනු කරගන්න ඕන. මේ ප්‍රඥාව කියන එක අන්න ඔය මෙනෙහි කිරීම තුලින් ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අර සිහිය යොදලා මේක හඳුනා ගැනීම. එහෙම නැත්නම් මේකේ ධර්ම ස්වභාවය, මේකේ යථා තත්ත්වය වටහා ගන්න උත්සාහයක් කරනවා. ඊටාම ශීක්‍රයෙන් කරන්න ඕන. ශීක්‍රයෙන් කරන මොකද ඒකට හේතුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. මේ ලෝකයේ මේ අපේ ඉන්ද්‍රියන්ට ගලාගෙන යන අරමුණු සාමත්ම ශීඝ්‍රයෙන් එන්නේ. ඒක එක් අවස්ථාවක අජිත කියන බ්‍රාහ්මණ තරුණයාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා, යානි සෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං සෝතානං සංවරං භූමි පඤ්ඤායේති පිතියරේ කියලා. යම්තාක් ලෝකයේ ගලාගෙන දියපාරවල් තිබේද, අන්නේ දියපාරවල් වලට සතිය තමයි, සති කියලා කියන්නේ සිහිය කියන ධර්මය තමයි මේවා වළක්වන මාර්ගය, වැළැක්වීම. සති තේසං නිවාරණං සෝතානං සංවරං භූමි, ගලාගෙන දියපාරවල් වළක්වීමේ ක්‍රමයයි මම මේ ප්‍රකාශ කළේ. පඤ්ඤායේති පිතියරේ, නමුත් ඇත්ත වශයෙන් මේ ඔක්කොම මේවා වසන්න පුළුවන් වන්නේ, මේ දිය පහරවල් සම්පූර්ණයෙන් වසා දමන්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන්. එතකොට මේ කියන්නේ සතියෙන්. අර දැන් අපි යම්කිසි ගලාගෙන වේගයෙන් ගලාගෙන යන ගඟක ඉස්සෙල්ලම ඒක පාටම වේලක් බඳින්න බෑ, වේලක් බඳින්න බෑ. ඒක වතුර ටිකක්, වතුර ගලාගෙන යන වතුර ටිකක් කඩ ඒකේ වලක් වගන්න යම්කිසි උපක්‍රමයක් යොදන්න සිද්ධ වෙනවා. දැන් අර කඩාවදින පිටසක් අර ආරක්ෂක භටයා ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා තේනවත් ගන්නවා වගේ. ඊළඟ පරීක්ෂණයට භාජනය කරනවා. පරීක්ෂණයේ භාජනය ගැනීම තුළින් අර දැනත්තාගේ යථා තත්ත්වය වටහා ගන්නවා. එද කෙලෙස් තරමුණක් නම් එහෙම පිටින්ම ඒක සල්ලු කළ දානවා. ඔන්න ඒ විදිහට දැන් වතුරක් වුණා, වේල්ල බැඳට පස්සේ තමයි මේක සම්පූර්ණ වෙන්නේ. ප්‍රඥාව තමයි වේල්ල. ප්‍රඥාව අවබෝධය, ගැඹුරු අවබෝධය, මේක පිළිබඳ යථා තත්ත්වය, ධර්ම අවබෝධය. ඒකර මෙතන මේ තිබෙන්නේ භාවනාවට අදාළ වෙන කාරණා. මේක ගැඹුරින් තේරුම් ගැනීමෙන් තමයි අර සංඝයා වහන්සේලා රහත් වෙන්නේ ඇත්තේ. ඉතින් මෙතන මේ කියන්නේ සිත ආරක්ෂා කර ගැනීම. සිත නැමැති නගරය. මේකට දොරටු හයක් තිබෙනවා. මේ දොරටු හය සිතර කියලා කියන්නේ සිතට එන සිතිවිලි. ඇරුණාම අනිකුත් බාහිර අරමුණු, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනවා. ඔන්න ඕවා ගලාගෙන එන අවස්ථාවේදී අර සිහිය යොදවලා. සිහිය යොදවලා, ඊළඟ සිහිය සහිත දැනුවත් බව යොදවලා මේ එක එකක් පාසා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීමත් ඉතාමත්ම සීක්‍රෙන් කරන්ට වෙනවා. දිගට දිගට කී කියා ඉන්නවත් නෙමෙයි. ඒක රූපයක් නම් රූපයක්. සද්දයක් සද්දයක් කියලා දෙවරක්. රූපයක් රූපයක් සද්දයක් සද්දයක් කිරීලෙට ගඳක් ගඳක්. ඒ විදිහට රසක් රසක්. ඒ හිතට දෙනවා ඒ හැඳින්වීම. හැඳින්වීම දීම තුලින් ඒක අවබෝධ කරලා එතනින් කෙලවර කරනවා. ඔන්න ඔය විදිහේ හික්මීමක් තමයි මේ භාවනාවේදී, විදර්ශනා භාවනාවේදී කෙනෙක් යොදාගන්නේ. මේ අදහසයි එතකොට මෙතන මේ ධාතාවෙන් බුදු පියාණන් මහසත් ප්‍රකාශ කළ තිබෙන්නේ. කොටින්ම නිවන පිළිබඳවයි මෙතන මේ ප්‍රකාශ කරන්නේ. නිවනට උපකාර වෙන ධර්ම. ඒක නිසා තමයි ඊළාට කනෝ වේමා උපච්චක. මේ නිවන් දැකීමට ඇති අවස්ථාව. මේක ඉක්ම යා නොදී කියලා බුදු පියාණන් මහසත් ප්‍රකාශ කරනවා. මේ ක්ෂණය කියන එක, ක්ෂණ සම්පත්තිය කියන එක මේ ධර්මයේ දක්වලා තිබෙන්නේ. බුදු පියාණන් මහසත් ප්‍රකාශ කළා තිබෙනවා. දැන් බුද්ධෝත්පාද කාලයක ඒ ලබන ඥානවන්ත මනුෂ්‍යාත්ම භාවය ඒ මුළු ජීවිතයම එක ක්ෂණයක් හැටියටයි සලකන්න ඕනේ කියලා බුදු පියාණන් මහසත් ප්‍රකාශ කරනවා. මහණෙනි, මේ ලෝකයා නිතරම වේලාවට වැඩ කරන්න ඕන. කන කිච්චෝ ලෝකෝ, ලෝකය කියන එක වේලාවට වැඩ කරන තැනක්, ක්ෂණයට වැඩ කරන තැනක් කියලා කතාව කියනවායි. නමුත් දන්නේ නැත, නියම මොහොත මොකක්ද, නිසි මොහොත මොකක්ද, අනිසි මොහොත මොකක්ද කියන එක ලෝකයා දන්නේ නැත කියලා එනට බුදු පියාණන් මහසත් ප්‍රකාශ කරනවා. මේ ධර්මයේ ක්ෂණය කියන එක, මේ ක්ෂණ සම්පත්තිය කියන එක විස්තර සහිත එක අවස්ථාවක දැන් ඔන්න මහණෙනි, බුදු කෙනෙක් ලෝකයේ ඉපදිලා ඉන්නවා, ධර්මය දේශනා කරනවා. නමුත් යම්කිසි පුද්ගලයෙක් නිරේ ඉපදිලා ඉන්නවා. එතකොට ඉතින් අර බුදු කෙනෙක් උපන්නට සමන්ක නිවන් දකින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක අන්න අර කියාපු අනිසි මොහොත. මේ කියන්නේ වෙලාව වරදින්න පුළුවන් අවස්ථාවල් අටක් බුදු පියාණන් වහන්සේ දක්වනවා. නියම මොහොත නොවන අවස්ථාව. ඒ අටකින් පෙන්නුම් කළා, ඒ අටින් බේරිලා වුණ කෙනෙක් නියම බුද්ධෝත්පාද කාලයක නියම මොහොත ලබා ගන්න. එතකොට පළමුවෙන් කිව්වේ අර බුදු කෙනෙක් උපදිලා ඉන්නවා, ධර්මයක් දේශනා කරනවා. නමුත් මේ අවාසනාවන්ත පුද්ගලයන් ඉරේ ඉපදිලා ඉන්නේ. එතකොට බෑණියක ධර්මයෙන් වැඩ කරන්න දුක් කෙලවර කර ගන්න. ඒ පළමුවෙන් ඊළඟට ප්‍රකාශ කරනවා, ඒකත් ඒ වගේමයි, බුදු පියාණන් වහන්සේ ඉපදිලා ඉන්නවා, ධර්මයක් ප්‍රකාශ කරනවා. නමුත් ඒක නැත්තා ප්‍රේත ලෝකයේ ඉපදිලා ඉන්නේ. ඊළඟට තවත් තුන්වෙනුව දක්වනවා, බුදු කෙනෙක් උපදිලා ධර්මයක් දේශනා කරනවා. මේ තැනත්තා පිරිසනේ, පිරිසන් දෝකි. ඒ බඳු අවස්ථාවකත් බෑ මේ නිර්වාණ ධර්මය අනුව මේ නිර්වාණ මාර්ගය ගමන් කළා සතර දුකින් නිදෙන්න. ඊළඟට ඒ වගේම බුදු කෙනෙක් ඉපදිලා ධර්මය දේශනා කරනවා. යම් කිසි කෙනෙක් බොහොම දීර්ඝායුෂ දේවනිකායක දිව්‍ය ලෝකයක ඉපදිලා ඉන්නවා. ඒ දෙව්ලොව, ඒ සප සම්පත් ආදියට ඒවාට තිබිලා ඉන්න අවස්ථාවල් වල මේ සාතන බ්‍රහ්මචාරියාව රැකලා මේ ත්‍රිලක්ෂණීය අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණීය වඩලා සතර දුක් කෙරවර ගලන්නේ ලැබෙන්නේ නැහැ. ඒකට අපහසු. ඒවායේ සැප සම්පත් ආදී නොයෙකුත් හේතුන් නිසා මනුෂ්‍ය ලෝකයේ තමයි නිවන් දැකීමට හොඳම තැන. ඊළඟට තවත් සමහර විට බුදු කෙනෙක් ඉපදිලා ඒ ඉන්නවා ධර්මය දේශනා කරනවා. නමුත් ඒ යම්කිසි පුද්ගලයෙක් ඉපදිලා ඉන්නවා ඈත ප්‍රදේශයක, සාමාන්‍යයෙන් බුදුවරු උපදින්නේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ කියලා කියන්නේ. එතකොට ඒ මධ්‍ය ප්‍රදේශයක උපන්න කෙනා තමයි වාසනාවන්ත උත්පත්තිය ලැබුවේ. කියන්නේ ධර්මය අසන්න වගේම ධර්මය අනුව හැසිරෙන්නත් පුළුවන් විදිහ සත්‍යයක් බුද්ධ කාලයේ ඒ මධ්‍ය ප්‍රදේශයේ තිබෙනවා. ඉතින් ඒ එබඳු කාලයක යම්කිසි කෙනෙක් ඉපදිලා ඉන්නවා නම් ඉතාමත් ඈත ඒ ධර්මය අසන්නටවත් නොලැබෙන, ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාධියාගෙන සිව්වනක් පිට නොයන විදිහේ ප්‍රදේශයක ඉන්නවා නම් එබඳු කෙනෙකුට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. අනිත් කොට ඒ අවස්ථාවත් නියම අවස්ථාව නෙවෙයි. ඒකත් අවාසනාවන්ත වෙලාවක්. ඊළඟට තවත් සමහර විට බුදු කෙනෙක් ඉපදිලා ඉන්නවා ධර්මය අධ්‍යයනය කරනවා යම්කිසි පුද්ගලෙක් මධ්‍ය ප්‍රදේශයේම ඒ ප්‍රදේශයේමත් වාසය කරනවා. නමුත් ඒ දැනත්තා තදින්ම මිත්‍යා දෘෂ්ටිකයි. දැඩි මිත්‍යා දෘෂ්ටියකින් අන්ධ වෙලා ඉන්නේ. ඒ බඳු තැනැත්තාට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ බඳු අවස්ථාව තන අවාසනාවන්ත අවස්ථාවක්. ඊළඟට දක්වනවා බුදු කෙනෙක් ඉපදිලා ඉන්නවා ධර්මය දේශනා කරනවා මේ තැනැත්තාට යමක් කියලා තේරුම් කරන්න බැ. ප්‍රඥාව නැහැ. ඉතාමත්ම ප්‍රඥාව කියන්නේ නුවණ මෝරපු නැති කෙනා. එහෙම කෙනාට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඊළඟට ওই විදිහේ අවස්ථාවක් ආවාසනාවන්ත අවස්ථාවක්. ඊළඟට අන්තිමට කියන අවස්ථාවේ යම්කිසි කෙනෙක් ඉන්නවා හොඳට ප්‍රඥාවන්තයි ධම්මදිව මධ්‍ය ප්‍රදේශයේ ඉපදිලා තිබෙන්නේ. ඒ අනිකුත් ඔක්කොම සම්පූර්ණ. නමුත් බුදු කෙනෙක් ඉපදිලා නැහැ. ධර්මය දේශනා කරන්න. ඔය අටවෙනි අවස්ථාව. ඔන්න ඔය විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නියම නිසි මොහොත නොවන අවස්ථාවක් තිබෙනවා. ඔය අවස්ථාව අටෙන් බේරිලා උද්දෝත්පාද කාලයක ධර්මයේ අසන්ත පුළුවන්, ධර්මය අනුව හැසිරෙන්න පුළුවන්, භූමි ප්‍රදේශයක උත්පත්තියක් ලැබෙනවා නම් යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය විකල භාවයක් නැති ප්‍රඥාව ඇතිව අන්න ඒක තාමත්ම දුර්ලභ මොහොතක් කෙනෙක් ඇටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට තම තමන් ගැන හිතන්න තිබෙන අන්න ඒ විදිහේ උතුම් අවස්ථාවක් ලබා ගත්තා හැටියට ඒ ක්ෂණ සම්පත්තියයි මේ අපිට දැනන්නපා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ ක්ෂණේ අතහැරියොත් ඒ වෙලාව අතහැරුණොත් හරියට බුදු පියාණන් වහන්සේ උපමාවක් දක්වනවා. හරියට යම් කිසි වෙලෙන්දෙක් ලාභයට බඩුවක් ගන්න පුළුවන් අවස්ථාව ආවා. ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න නැතුව අන්තිමට පසුතැවෙනවා. අන්න ඒ වගේ පසුතැවෙන්න වෙනවා. අර ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන් අවධියක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක මේ අපි දීර්ඝ සංසාරී බඳු අවස්ථාවක් ලබාගෙන ඉන් ප්‍රයෝජනෙ ගන්න බැරිනම් ප්‍රයෝජනෙ කියන්නේ මොකද්ද? නිවන් දැකීමයි, සතර දුක් කෙලවර කර ගැනීමයි. යටත් පිරිසෙන් අර කියාපු හැටියට සතර අපායන් මිදීමට උපකාර වනේ සෝවාන් මාර්ග ඥානයෙන් ඒ ලෝකෝත්තර ත්‍ත්වයක් ලබා ගැනීමයි. ඔන්න ඔය විදිහට අපිට මේ ගාථාව තේරුම් ගන්න වෙන්නේ. ඒක නිසා තමයි කනාපීතා හරිසෝචන්ති නිර්යම්මි සමප්පිතා. ඒ කියාපු උතුම් මොහොත අත්හැරි ගියොත් ඒතනත්තන්ට වෙන්නේ නිරේහි වැටිලා දුක් විඳින්නයි ශෝක වෙන්නයි. අත්ත වශයෙන්ම මේ අපි අර කන් කියාපු ආකාරයට කය රැක ගන්න කොයි කොතු උත්සාහ යොදනවා මේ කාලේ. නමුත් සිත රැක ගැනීම යන උනන්දු නොවන නිසා මේකෙටි ජීවිත කාලය අර විදිහට නොයෙකුත් ආරක්ෂා සංවිධාන යොදලා සමහර විට ඒවා ආරක්ෂකෙන් නිසාම සමහර විට මරණයටපත් වෙලා අන්තිමට ගිහින් උපදින්නේ කොහේද? ඉන්ද ප්‍රේත ලෝකවල, යක්ෂ ලෝකවල, නරක තැන්වල, එහෙම නැත්නම් නිරයේ, එබඳු තැන්වල උන කතාන්තර නොයෙකුත් ආකාරයෙන් අපට අසන්නත් ලැබෙනවා. අනිවාර්යයෙන්ම තමයි දුර්දාසින්න අවානාවන්ත යුගයක අපි ජීවත් වෙන්නේ. නමුත් නුවන් කල්පනා කරන කෙනෙකුට අනිත් සිතන ඕන බුදු පියාණන් වහන්සේගේ අවවාදය අනුව හිතන මේ ආත්ම ආරක්ෂාව කියලා කියන්නේ විතරක ගැනීමයි. මේ විතරක ගැනීම කියලා කියන්නේ අන්න අර හිතට එන දොරටු, හිත හා සම්බන්ධ දොරටු හය. මේක සතියෙන් සති කියන ඒ සති කියන ධර්මය යොදලා ඒ තම තමන්ගේ භාවනාවට අදාළංගුනි ඒ මුරකරුවාට අයිති වැඩි පවර්ණ එකයි. සතිය එක්ක යන අර සම්පජන්ය කියලා කියපු දැනුවත් බව පිළිබඳව ධර්මයේ දැක්වෙන්නේ ඒ දැනුවත් බව හතර ආකාරකින් පෙන්වුම් කරලා තිබෙනවා. යම්කිසි කර්මස්ථානයක් පුරුදු කරන කෙනෙකුට ඒ කර්මස්ථානය අනුව ඒ දැනුවත් බව යොදන්ට සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම්කිසි අරමුණක් ආවහම ඒ අරමුණ සමන් කරන කර්මස්ථානෙට උපකාරවත් වෙන දෙයක්ද, ප්‍රයෝජනවත් වෙන දෙයක්ද, ඒක ඒ අර්ථවත්ද කියලා ඒ විදිහට කල්පනා කරන්ට වෙනවා. ඊළඟට ඒ තමන්ගේ භාවනාවට සප්පායය, ඒකට පුදුසුද, යෝග්‍යද, ඒ විදිහට ගන්න වෙනවා. තවත් ඒ වගේම ඒ හැම අරමුණක් තුලින්ම හැම අවස්ථාවකම කර්මස්ථානයක් රැක ගන්න පුළුවන්ද කියලා ඒක ගැනත් බලන්න ඕන. ඊළඟට මේ අරමුණ පිළිබඳව මුලාවන ස්වභාවය, ඒක නැතිව ඒ අරමුණ දිහා බලන්න හැකියාවකුත් ලබා ගන්න ඕන. කොයි විදිහට අර ගැඹුරින් කල්පනා කරලා බලනකොට මේ අර ආරක්ෂිත බටයා තමන්ටයි කාර්ය ඒ කාර්යභාරය ඉෂ්ට කිරීමේදී ඒවා පිළිබඳව අර සෑහෙන දැනුවත් බවක් ඉතිලා ගන්නවා වගේ යෝගාවචරය භාවනාවට යොදමු කෙනත් ඒ තමන්ගේ කර්මස්ථානය රැකගන්න. කර්මස්ථානය තමයි එතකොට තමන්ටයි රැක ගැනීමට තිබෙන දේ. ඒ කමටහන පැවැත්වීම තුළින් තමයි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වන්නේ. ඒක නිසා හැමතිස්සෙම ඒ එන අරමුණ අනුව අරමුණෙහි ඇති කෙලෙස් ස්වභාවය ඒකට නොබැඳි ඒ කමටහන දිගටම ගෙනියන්න උත්සාහයක් දැරිය යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අර සම්පජඤ්ඤය කියලා කියන දැනුවත් බව මනා දැනුම කියන එක ඉතාමත්ම පුළුල් අන්දමින් තේරුම් ගත යුතුව තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ සතිය රැක ගැනීමට උපකාර වන අරමුණු තමයි පතර සතිපට්ඨානය හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ කියන්නේ වෙන දේවල් බාහිරව දේවල් නෙවෙයි මෙතන කියන්නේ. මේ තමන්ටම ලැබිච්ච ශරීරයම මේ කය අනුව ඒ සිහිය පිහිටුවනවා. ඊළඟට වේදනාවල් අනුව ඊළඟට සිතට එන ඒකේ ස්වභාවය ඒක ඒ ආකාරයෙන් තේරුම් ගන්නවා. ඊළඟට සිතට එන සිතිවි කයත් වේදනාවත් සිතත් සිතිවිලිස් කියලා ගන්න පුළුවන් පොදියේ. මෙන්න මේවා පිළිබඳව මෙවායි සිහිය පිහිටුවාගෙන මේ සිහිය පිහිටුවාගෙන කියන්නේ නිතරම වර්තමානයේම ජීවත් වීමයි. අපි සාමාන්‍යයෙන් ලෝකයා ජීවත් වෙන්නේ වැඩි හරියක් එක්කෝ අනාගතේ එහෙම නැත්නම් අතීතේ. අනාගතයට කරන්න තියෙන දේවල් ගැන හිතමින් එහෙම නැත්නම් අතීතයේ සිදු වුණු දේවල් මල අතීතයක් සහ රූපන් අනාගතයක් එක්කයි ලෝකයා සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. මෙන්න මේ ස්වභාවය ඉවත් කරලා අතීතය දුරට වර්තමානයේ ජීවත් වීමට උත්සාහ කරන හැටියයි බුදු පියාණන් මහන්සේගේ අවවාදය තිබෙන්නේ. ඒකෙදිත් අපිට හිතා ගන්න පුළුවන් අර මුරභටියා පිළිබඳව. ඒ මුරභටියා හරියට ඒ කාර්යය ඉටු කරනවා නම් ඒ මුර දොරටුවෙන් පැන ඉක්මනු දැනත්තා ඔස්සේ දුවන්න ගියොත් ඒ තමන්ගේ නිලයට ආයිටි ඒ කාර්යභාරය කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ සුළු මොහොතක් තුළ ඒකට පූර්ණ අවධානය යොමු කරලා ඒ මෙනෙහි කිරීම තුළින් ඒ තත්ත්වයක් වටහාගෙන ඒක යන්න දෙනවා. ඊළඟ එකට ඇස්තියලා ඉන්නවා. හොඳ හුරු බෝති දක්ෂ මුරභටේ සනතිස්සෙම ඒ එනේන එකට සූදානම්. ඒ වගේ අර හොඳට සිහිය පිහිට වූ තැනැත්තා එනේන අරමුණු හැම එකක්ම ඒවායි යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මේ යථා තත්ත්වය තේරුම් අරගෙන ඒවාට යන්න අරිනවා. යන්න අරින්නේ මොකද්ද? ඒවා හැමතිස්සෙම එන යන ස්වභාවයක් ඇති දේවල්, අනිත්‍ය ස්වභාවයක් ඇති දේවල් නිසා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට තේරුම් ගැනීමයි. එතකොට මේක මේ ප්‍රත්‍යක්ෂය තුළින්ම මේ විදිහට මේ සතිය කුරුදු කිරීම තුළින් ක්‍රමක්‍රමයෙන් අර ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධය. මුළු මහත් ලෝකයේම තිබෙන හැම දෙයක්ම අපිට මේ පෙනෙන අසන්න ලැබෙන මේ හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවය බව ගැඹුරින් වටහා ගැනීම තුළින් තමයි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වන්නේ. මොකද ලෝකයා තුළ තිබෙනවා විපරීත අදහස්. විපල්ලාස කියලා කියන්නේ විපරීත අදහස් හතරක් තිබෙනවා. අනිත්‍ය දේ නිත්‍ය කියලා හිතා ගන්නවා. අසුභ දේ සුභ හැටියට හිතා ගන්නවා. දුක් සහිත දේ සැප හැටියට හිතා ගන්නවා. සමාගයේ නොවන අනාත්ම දේ සමාගයේ හැටියට හිතා ගන්නවා. ඔය විදිහට විපරීත දෘෂ්ටි හතරක් තුළයි ලෝකයා ජීවත් වෙන්නේ. මේ සංසාරයේ සත්‍ය අධිගත යන්නේ ඔය විපල්ලාස කියන කෙන විපරීත ධර්ම හතර නිසා බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ විපරීත තත්වයෙන් ඉවත් වෙලා මුලාවෙන් මෝහයෙන් ඉවත් වෙලා අවිද්‍යාවෙන් ඉවත් වෙලා ප්‍රඥාව අනුව ජීවත් වීමේ මාර්ගයයි ඔය සතර සතිපට්ඨානය කියලා කියන්නේ. මේකට වැඩි වියදමක් යන දෙයක් නොවේ. කොහෙත්ම වියදමක් යන දෙයක් නොවේ. කරන්ට තිබෙන්නේ යම් කිසි හැබැයි පරිත්‍යාගයක් කරන්ට සිද්ධ වෙනවා. එදිනෙදා ජීවිතයේ එදිනදා ජීවිතයේ සාමාන්‍යයෙන් වැදගත් හැටියට වටිනා හැටියට ලෝකයා නැත්නම් ආතෝපසාතෝප ලෝකයා වටිනා දෙයක් හැටියට හිතන දේවල් පිළිබඳව ඒ තමන්ගේ වටිනාකම් තමන් මේවට දෙන වටිනාකම් පිළිබඳව නැවත සලකා බලලා ඒවා පිළිබඳව ඒ ගැඹුරු ධර්මානුකූලව තමන් යම් කිසි නිගමනයක් ගත යුතු වෙනවා. තමන්ගේ ජීවිත ගෙවී යන ආකාරයේ දැන් සාමාන්‍ය ලෝකයා අර බුදු පියාණන් වහන්සේ එකම ක්ෂණයක් කියලා මේ ජීවිත කාලේ හැඳින්නුවා. කොහොම දෙනා මේ ජීවිතය මේ එක පොඩි ක්ෂණය මේක බෙදාගෙන මගේ ජීවිතය අවසාන කාලය කියලා ඒකට වෙන් කරගන්නවා සමහර විට. මේ බණ භාවනා ආදී සිල් රැකීම ආදී ජීවිතය අවසාන කාලය කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ විතර මතක් කර දෙන්නේ අර අප්‍රමාද බව මේ වගේම මරණය කොයි වෙලාවෙද කියලා නැති බව. බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංවිධි උපදවනාන්දෙන් සදාතාවක් වදාලා අජේව කිච්ඡං කාතබ්බං හෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං සේන මහාසේනේන මච්චුනා කියලා. ඒක අපි සිංහලෙන් ගැඹුවොත් කළ යුතු කිත කරවාදම අජේව කිච්ඡං කාතබ්බං හෝජඤ්ඤා මරණං සුවේ කළ යුතු කිත කරවාදම මරණය විය හැකි නොහෙතම නැහැනව කළ හැකි ජීවසුම මහසෙන් නැති මරු සහ එන මා තේනා ඇති මාරියත් එක්ක නිවිස්මත්ට එළෙමෙන්න බෑ නේද? මත් ටිකක් කල් දෙන්න. මගේ දූ දරුවන්ගෙන් නිදහස් වෙනකන් රස්සාවේ මේ විශ්‍රාම ගන්නකන් මේ අනිකුත් කිම්කම් එහෙම නැත්නම් මහාන භාවනා ආදිය දේ ගන්න මට තාම කාලය වෙන් කරගන්න බැරි වුණා කියලා ඒ විදිහට මාරියත් එක්ක නිවිස්මත් කරගන්න බෑ. ওই தත්ත්වයයි ලෝකේ පවතින්නේ. අනේක නිසා බුදු පියාණන් වහන්සේ අර මුළු මහත් මේ තාම අති දීර්ඝ සංසාරේ මේ බුද්ධෝත්පාද කාලයේ ධර්මස්ත්‍රවණය කරන්න පුළුවන් ධර්ම අනුහදිරෙන්න පුළුවන් ප්‍රදේශිකුත්පත්ති ලැබෙන ඥානවන්ත මිනිසෙකුට මේ මුළු මහත් ජීවිතේම එක ක්ෂණයක් හැටියට ගලගන්න ඕනේ. එතකොට ඒ ක්ෂණේ අන්න එකට තමයි කිව්වේ අර කන කිච්චෝ ලෝකෝ කියන ලෝකයා කියනවායි. මේ ලෝකය කියන්නේ හැමතිස්සෙම ලෝකීය විලාවට වැඩ කරන තැනක් කියලා හැමෝම කියනවා ඇහෙනවායි. මේ කාලේ වගේම මේ කාලෙත් නගරේක නම් හැමතිස්සෙම එක කියනවා ඇහෙනවා අපට. කාර්යාලවලදී ඒ වගේම අනිත් තැන්වලදී ලෞකික වැඩ කරන තැන්වල නම් විතරම අප්‍රමාදයේ කතාව. වාහනවල ගමන නම් ඒත් අප්‍රමාදයේ කතාව. නමුත් ධර්මයේ ගමන නම් සාසන ගමන නම් බණ භාවනා පිළිබඳව නම් එතන අප්‍රමාදයක් නැහැ. කොයි විදිහ තත්ත්වයක් ලෝකයේ තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට වඩා වෙනස්. එදිනදා ජීවිතේ දැන් කොටින්ම කියනවා නම් අපේ මේ වැඩ කටයුතු පවා අර්ථියාපුවර සතිය පිළිwidetildeීම සඳහා සමහර විට එදිනදා ජීවිතයේ කරගෙන යන ක්‍රියාවන් සමහර විට අපට තනින් කරන්න සිද්ධ වෙනවා. අප්‍රමාදය කියලා කියන්නේ ඒ ධර්මානුකූලව මේවා පිළිබඳ සතිය මතු කර ගැනීම. ඒකට සතිය මතු කර ගැනීම සඳහා විශේෂයෙන්ම ආරම්භයේදී සමහර විට ලෙඩෙක් හැටියට ඒ ඉරියව බවත් ගන්න සිද්ධ වෙනවා. ඒක කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද මේ අර සතිය මේ මතු කර ගැනීමට. මොකද මේ සීග්‍රයෙන් මේ ආරම්භ ගලාගෙන එනවා. මේවා අර කටු දොරටුවක් තුලකට ගත්තාම එතනින් පාස් වෙන්න සැලැස්සුවාම කාලයකින් පසු. ඒක නිසා මේ හැම එකක්ම දෙමිනෙමිට කරලා සමහර විට මේවා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ළමන්ට සිද්ධ වෙනවා. නමුත් එදිනදා ජීවිතයේ සාර්ථක වෙන සාර්ථක ජීවිතය කියලා ලබාගත්තු අය ලොකු නිලතල ඇති මහ ධනවන්ත අය ඒ ජීවිත කතාවල් බලනවනම් ඒ අය සමහර විට එහෙම නෙවෙයි ජීවිතය ගත කරලා තියෙන්නේ. මහා වැඩ රාශියක් බදාගෙන ඉරි මරාගෙන තව නිකුත් දේවල් ඒ අපරාධ ආදිය කරගෙන ඒ මහා පරිත්‍යාගයක් කියලා කියන විදියක් කරලයි ඒ මහා ධන සම්භාර දැක්වෙන්නේ තියෙන්නේ. නමුත් ඒ වගේ දෙයක් මේ ධර්මයේ කියන්නේ. අර කියාපු අර මහා ධන සම්භාරය තෑරලා සාම ඇඳුමකට යොමු වෙලා අර සාම දීපයතුම් උසස් සිතුම් පෙතුම් කියන ඒ න්‍යායට අනුව ඒ විදිහට අමාරු වෙන නමුත් පොය දවසක හෝ නිවාඩු දවසක හෝ මේ විදිහට සී සමාදන් වෙලා ඒ වෙනුවෙන් වෙන් වෙලා අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මයේ සත්‍යතාව සමන්ව උරදා බලන්න ඕන සමන්ව ක්‍රියාත්මක කරලා බලන්න ඕන. ඒ විදිහට දවසක් හෝ ගත කරා නම් අර ජීවිත කාලයක්ම ගත කරපු ඒ අත්දැකීම් වලට වඩා අමුතු අත්දැකීමක් එදාට කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ වදාළේ මේක පච්චත්තං වේදිතබ්බෝ සින්නෝයි කියලා. මේ ධර්මය මොව නැත්තන් විසින් තම තමන්ව තේරුම් ගත යුතුයක්. එතකොට මේ ධර්මයේ ගැන ප්‍රකාශ කරන පද හයක් මේ කින්න තුන්තර හය තියෙනවා. සාක්ඛාතෝ සාක්ඛාත වූ ධර්මයක් සාක්ඛාත කියලා කියන්නේ මොකද මේ ධර්මය හරියට ප්‍රකාශ කළ තිබුණා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ස්වරය මිහිරි නිසා පමණක් නොවේ. ඒ වචන හරියට ඒ දේශනාව ඉතාමත් මංග සම්පූර්ණ නිසා පමණක් නොවේ. ඒ ධර්මය ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් නිසා ඒක සාක්ඛාත වන්නේ ගැඹුරු අර්ථයෙන්. දුරක්ඛාත කියන්නේ දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දුරක්ඛාත කියලා කියන්නේ වැරදි විදිහට දේශනා කරපු. වැරදි විදිහට දේශනා කරපු ධර්මයක ශාසනයක ආගමක කුසීතයයි සතෙන් ඉන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ස්වාක්ඛාත වූ හරියාකාර දේශනා කරපු ධර්මයක වීර්යවන්තයයි සතෙන් ඉන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක ගැඹුරු අදහසක්. ඒ කියන්නේ වැරදි ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටි වශයෙන් දේශනා කළ ධර්මයක නම් ඒ තැනැත්තා හරියට ජීවත් වුණොත් ඒ තැනැත්තා අපායට යන්නේ. ඒක නිසා ඒ කුසීතිය යෙදෙන සතෙන් ඉන්නේ. නමුත් මේ ස්වාක්ඛාත ධර්මයේ වීර්යවන්තයටයි පුළුවන් වෙන්නේ සතෙන් ජීවත් වෙන්න. කුසීතිය දුකතේ ඉන්නේ. කළ යුතු දේ අර කියාපු කළ යුතු කිත සාදම කරගත්තේ නැති කෙනා කනගාටුවටපත් වෙනවා. මේ ජීවිතයේ මේ මරණ මංචකයේ දුක් වෙනවා. ඊළඟට ඊට වඩා භයානක කන්දළු අර නිරය අම්හි සමප්පිතා කියලා කියපු ආකාරයේදී නිරය පුරවලා නිරයට වැටිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. ශෝක කරන්න සිද්ධ වෙනවා. ආයි ජීවත් වෙන ඥාතීන්ගේ පිහිට ඉන්න සිද්ධ වෙනවා. පින් නොපින් නොදුක් ආකාරයෙන්. කොයි විදිහටත් සංසාරයේ ලෝකයේ පවතින නිසා තමයි බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවවල මේ බඳු මේ දේශනා ප්‍රකාශ කොට වදාළේ. එතකොට මේ ධර්මයේ ස්වාකාති ගුණය එහෙමයි. පන්දිත්තික කියලා කියන්නේ අන්නර මෙලොවම අද්දුතු වශයෙන් සමන්ත මේ ධර්මය ක්‍රියාත්මක කරලා මේවායේ ඵල විපාක මේවායේ සාර්ථකත්වය සමන්ත මුරදා බලන්න පුළුවන්. පන්දිත්තික වශයෙන් ආයි පරලෝක ලබන නිවනක් නෙවෙයි යතන ප්‍රකාශ කරන්නේ බුදුසසුන වහන්සේගේ ධර්මයේ. අනිකුත් හැම ධර්මවලම පරමාර්ථය කියලා කියන දේ ඉහළමදී මරණයෙන් මතු ලැබිය හැකි තත්ත්වයක් හැටියටයි දක්වල තිබෙන්නේ. අපේ බුදු පියාණන් වහන්සේ පමණයි මෙලොවම විචේව ධම්මිය කියලා කියන්නේ මෙලොවම මේ නිවන් සුව ප්‍රත්‍යක්ෂ කරගත හැකි බව, සසල දුක් කෙලවර කිරීම මෙලොවම කරගත හැකි බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට ඒ ඉහළ අර්ථයෙන් අර මාර්ගඵල ප්‍රතියේ සෝවාන් ආදී මේ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කර ගැනීම පමණක් නෙවෙයි. එදිනෙදා අර කියාපු විදිහට අපි අර කලින් සඳහන් කළ ආරාරයට එක දවසක් හෝ වෙන් වෙලා අර කියාපු අර කිරියව් හැමින් පවත්වමින් ඒ ධර්මානුකූල යම්කිසි කර්මස්ථානයක් පරිහරණය කරමින් කර්මස්ථානයට අනුව මේ ධර්මයන්ගේ ශක්තිය උරදා බලන පුද්ගලයාට එදිනම එක දවසින්ම බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කර ගන්න පුළුවන්. පොතපතේ කියන ශ්‍රද්ධාවනේ තමා තුළින්ම බුදු පියාණන් වහන්සේ මේ තරම් පුදුම ධර්මයක් දේශනා කළ බිනව නේද කියලා. අන්න සම්දිත්තික යට අකාලික කියලා කියන්නේ මේ ධර්මයේ අර කල් නොයාම විපාක දෙන ස්වභාවයක් තිබෙනවා. මේක තෑගි දෙන දෙයක් හැටියට නෙවෙයි. යම් කිසි දේවල් වලට ඒ සමහර කෙනෙක්ගේ යම් කිසි තත්ත්වයක් ලැබුවාම ඒකට තෑග්ග දෙනවා. ඉතින් ඒක සමගේ සුදුසුකම ඉදිරිපත් කරලා තෑග්ග දෙනකම් බලන් ඉන්න ඕනේ. එහෙම එකක් නෑ මේක. මේවා සම්පූර්ණ කරනවත් එක්කම දැන් බුදු පියාණන් වහන්සේ ඒක ඉතාමත්ම සරලාන්දමිනුත් දැක්වුවා, ගැඹුරුවන්දමිනුත් දැක්වුවා. සරලාන්දමිනුත් ප්‍රකාශ කරලා තිබෙනවා එක්තරා බ්‍රාහ්මණෙක් ඉන්න සුව අවස්ථාවක මෙන්න මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ සම්දිත්තිකා කාලිකේ ඉස්පස්සිත කියලා කියන එකේ තේරුම කියලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා. බුදු පියාණන් වහන්සේ ඒ බමුණටම ඒ බමුණු තත්ත්වයේ ඉඳගෙන මුණක් තේරුම් ගන්න පුළුවන් වන්දමට ඒක තේරුම් කළා කියලා. ඕනේ දැන් බ්‍රාහ්මණය දැන් නුඹට කියනවා දැන් කිසි ලෝභයක් තිබෙන ගම් කිසියක් පිළිබඳව. ඒ ලෝභය මොකක් හරි ඒ උත්සාහයක් යොදලා ඒක පරිත්‍යාගයේ කිසිත්‍යාගයේ තේරුම් අරගෙන ඒ විදිහට තේරුම් අරගෙන ඒ ලෝභය ඉවත් කරා කියලා හිතමු. ඒ වෙලාවෙම නුඹට තේරෙනව නේද අර ලෝභය නිසා අර තරම් මං දුකක් වින්දා. දැන් මේ ලෝභය අතහැරලා ඒක අතහැරීම නිසා මට මේ තරම් තැනසීමක් ලැබුණා කියලා. ඊළාට අන්න සම්දිත්තිකා කාලික කියලා කියන්නේ ඕන්න එතනම එතනම ප්‍රතිඵල ලැබෙනවා. ආයි මේක බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඊළඟට ද්වේෂය ගැන තියෙවිද? දැන් බමුණ නුඹ කවුරුවත් එක්ක තරහ වෙනවා, ද්වේෂය ඇති කර ගන්නවා. ඒ ද්වේෂය ඇති වුණු වෙලාවේ එහෙන් පිටින්ම අර මූණත් වෙනස් වෙලා තවනුකුත් ඒ විකෘති වෙලා ඒවා ඒ පිළිබඳව යම් කිසි දුකක් ගොම්නසක් නුඹ විඳිනවා ඒ ද්වේෂය නිසා. ඒ දේ මෛත්‍රී ආදී පිටිවිල්ලකින් මේක ඉවත් කරොත්, කරුණාවෙන් එහෙම ඉවත් කරගත්තොත් අන්නේ බඳු අවස්ථාවේ අර ලොකු සැනසීමක් ලැබෙනවා. එතකොට නුඹට ඒකෙන් අත්දැකීම ලැබෙනවා. මෝහය පිළිබඳවත් එහෙමයි. මෝහය ඇති වුණු අවස්ථාවේ අර විදිහට අර සතිය පිහිටුවාගෙන කටයුතු කළා නම් අන්නේ ඒ අවස්ථාවේ මෙනෙහි කිරීම හරියට කළා නම් ප්‍රඥාවේ ආනිසං සෙතනම තිබෙනවා. එතකොට ඒ සාමාන්‍ය වශයෙන් නිමයි යහුරු වර්ගයෙන් බැලුවාම අර සෝවාන් කියන ඒ මාර්ග ඒ ආරස්ථාංගික මාර්ගය සම්පූර්ණ කරනවත් එක්කම ඒ සෝවාන් ඵලයක් ලැබෙනවා. සෝවාන් ඵලය ලැබෙනවා. ආයි බුදු කෙනෙක් බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා මේක ඔන්න මං සෝවාන්කම දෙනවා කියලා කියන්නේ ඕනේ නැහැ. හොඳට භාවනා කළ නිසා මං අද ඔන්න නුඹට සෝවාන්කම දෙනවා, සකදාගාමිකම දෙනවා එහෙම එකක් නෑ. ඒක ඒ ධර්මයේම තිබෙන ධර්මයේ ක්‍රියාත්මක කිරීමෙන් ඉමේම ප්‍රතිඵල ලැබෙන බව ඒක ප්‍රකාශ කරන්නේ දෙන අකාලික කල් නොයාම විපාක දෙනවා. ඒ විපස්සික කියලා කියන්නේ ඒව බලව කියලා. ඇවිල්ලා බලන්න කියලා කියනවා. මේ බුදු පියාණන් වහන්සේ මේ මෙතන ඇවිල්ලා බලන්න කියන්නේ ධර්මයමයි. මේ ධර්මය හඬදා තියෙනවා මාව ක්‍රියාත්මක කරලා බලන්න. එතකොට ධර්මය මෙතන ඒ විපස්සික කියලා කියන්නේ ඒව බලව ඇවිල්ලා බලන්න. ක්‍රියාත්මක කරලා බලන්න කියන ඒ විදිහට ආරාධනාවක් කරනවා. ඒ විපස්සික. ඕපනයික කියලා කියන්නේ මේ ධර්මයේ ස්වභාවය ප්‍රකට එකක් සුදු මන්දමින් සම්බන්ධ වෙලා තිබෙනවා. හේතුප්‍රත්‍ය සම්බන්ධතාවක් අනුව. දැන් ඒක හොඳට හිතා ගන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය තිබිච්ච පුද්ගලයේ සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගන්නවා. බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහලා හොඳ නරක තේරුම් අරගෙන කුසල අකුසල තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් කිසි අවබෝධයක් ඇති කර ගත්තා කියන ඒ පුද්ගලයා යන්නේ තෙන්දි සම්මාදිට්ඨිය තියෙන යම් කිසි ප්‍රමාණයකට. ඒ සම්‍යක් දෘෂ්ටිය එක්කම එතනටට ඔන්න හොඳ සංකල්පනා ඇති වෙනවා. මහාන වීම හොඳයි, නෙක්ඛම් මේ අතහැරීම හොඳයි, අවිංසාව හොඳයි, මෛත්‍රිය හොඳයි කියලා ඒ පැත්තට මෛත්‍රිය හිතිවිලි ඒ විදිහ හොඳ සිතිවිලි තියෙනවා. ඔන්න සම්‍යක් සංකල්ප ඒක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සම්මාදිට්ඨිය සම්මාසං කප්පෝපවෝති. සම්‍යක් දෘෂ්ටිය ඇති පුද්ගලයාට ඉබේම නිරායාසයෙන්ම නිතින්ම අනායාසයෙන්ම සම්‍යක් සංකල්ප හොඳ සංකල්පනාව ඇති වෙනවා. ඒ විදිහට අර ගිහිවල් වල ඒ වතුරු බලින් එහෙම බැඳී සිටීම නොවේ. පරිදි වෙලා එනික් කම්ය කොයිතරම් වටනා දෙයක්ද. ඊළඟට ඒ වගේම හිතාවෙන් ඉවත් වෙලා අවිහිංසා සිටීම, කරුණා සිටීම පැවැත්ම කොයිතරම් වටින දෙයක්ද. දේශයෙන් ඉවත් වෙලා මෛත්‍රී සිටීම. ඒ විදිහට ඒ සිටීම වලින් ඒ තැනත්තා ඒ අවස්ථාවේම ඒ තමන් ඒ ආනිසංස නෙලා ගන්නවා. ඔය ඔතන තියෙන ඕපන එක එකකින් එකකට අනික ඇදගෙන යනවා. සම්මාදිට්ඨි ඇති කෙනාට සම්‍යක් සංකල්පය පහළ වෙනවා. සම්‍යක් සංකල්පනාවල තියෙන කෙනාට ඒ අනුව හොඳ වචන පිට වෙනවා ගැටි. සත්‍ය වචන, ඒ වගේම අනුන් සමගි කරවන වචන, බුදු මොලොක් වචන, ධර්මානුකූල වචන එතනත් ආගේ මුින් පිට වෙනවා. අන්න එතකොට සම්මා සංකප්පස සම්මා වාචා බහෝති. හොඳ සිතිවිලි ඇති තුම් පැතුම් ඇති කෙනාට හොඳ සිතුම් පැතුම් නිසාම හොඳ වචන යෙතනත්තා තුන් පිට වෙනවා. එතකොට ඊළඟට සම්මා වාචස්ස සම්මා සම්මන්තෝ භවති. හොඳ වචන පාවිච්චි කරන තැනත්තා කල්පනා කරනවා මම මේ විදිහට මේ මෛත්‍රී සිතිවිලි ආවිංසා සිතිවිලි මේවා අනුව පාවිච්චි කරලා මේවා සිතිවිලි වචනුත් එහෙමයි වචනත් පාවිච්චි කරන්නේ එහෙමයි ඒක නිසා මට මේ විදිහට සතුන් මැරීම හොරකම් කිරීම කාම මිත්‍යාචාරය ආදී දේවල් මට ගැලපෙන්නේ කියලා ඊනු තිබේක්ෂ වැලකීමක් වෙනවා. ඊළඟට ඒ විදිහට දවසක් දෙකක් කිරීම පමණක් නෙවෙයි ඊළඟට ඒක සම්මයක් ආජීවය තමන්ගේ ජීවිකාව අනුව ජීවන රටාවක් තියෙනු හැඩගස්වා ගන්නවා යම් කිසි පරිත්‍යාගයක් කරන්න සිද්ධ වුණා. මේවා ඉඳ හිටලා පොඩවසට විතරක් රැකියු දේවල් නෙවෙයි මගේ ජීවිකාවම මුළු ජීවිත ජීවන රටාවම හරිගස්ස ගන්න ඕනේ මේ කියා උපසිපතාව අනුව කියලා එද නැත්ත උත්සාහවත් වෙලා සම්මයක් ආජීවය තලසටස් කරගන්නවා. හරි ජීවිතයතු අන්න හරි ජීවිතයතු නැති වුණු පුද්ගලයා ඒ කරන ධර්ම උත්සාහය තුළින් ඊළඟට අර සම්මා වායාම කියලා කියන හරි වෙරදරු නියම වෙරදරුම කියන්නේ කොය හොඳට දාඩිය දානකම් යම් කිසි වැලක යෙදීම නෙවෙයි නියම වීරිය කියලා කියන්නේ මොකක්ද අර සිත පිළිබඳව හොඳට සැලකිල්ලෙන් සිටමින් සිතට ගලාගෙන එන සූදානම් වෙන යකුසල් වළක්වාලීමත් සිතට සිත තුළ ඇති යකුසල් නිරපාහැරීමත් කුසල් ධර්ම ළඟර ගැනීමත් සමා තුළ තිබෙන හොඳ ඒ කුසල් ධර්ම සහවුරුප ගැනීමත් කියන හතර ආකාර වීරියයි. මේ සඳහා යෙදෙන වීරිය තමයි අර තමන්ගේ ජීවිතය තුම සඳහා අර යම් කිසි පරිත්‍යාගයක් කරන්නට කරලා ධාර්මික ජීවිතයක් සකස් කරගන්න පුද්ගලයා තුළ ඇතිවන වීරිය ඕකයි. එතකොට මේ තැනත්තා ඒ වීරිය තුළින්ම ඔන්න ඊළඟට ඒ වීරිය යෙදීමේදී අර පියාපුර සතිපට්ඨානෙට ඉබේටම වැටෙනවා. සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙනවා. ඒ මොකද ඒ තැනත්තා නිතරම සෙවිල්ලෙන් ඉන්නේ තමන්ගේ හිත ගැන. මේ හිත අනුව ක්‍රියා කරන කය ගැන. කයත් හිතත් මේ එකිනෙකට සම්බන්ධවයි ක්‍රියා කරන්නේ. සාමාන්‍ය පුද්ගලයා කයට යට වෙලා හිත අයත යට වෙලා හිතගෙන නොතකා හරිනවා. බුදු පියාණන් වහන්සේ මනෝකුබ්බංගමා ධම්මා කියන ධර්මයට අනුව හිතම මූලික ධර්ම ධම්මපදයේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ධර්ම ගාථා රාශියටම මුල හැටියට දක්වලා තිබෙන්නේ රුවන් ගබඩාවට දොර හැටියට තිබෙන මනෝකුබ්බංගමා ධම්මා මනෝතිච්ඡා මනෝයා. මේ හැම දෙයකටම හිතම පෙරටු වෙනවා. හිතම ශේෂ්ඨයි හිතෙන්මයි මේ හැම දෙයක්ම හැදෙන්නේ කියලා කෙනෙකුට මේක බොරුය කියලා ඔප්පු කරන්න බෑ. මේක භෞතික විද්‍යාඥයෙකුටවත් ඔප්පු කරන්න බෑ. එහෙම කරත් ඒක වැරදි. අන්න ඒ විදිහ පුදුම දේශනාවක්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ හිතටයි මුල තැන් දෙන්නේ. කිත් තේන නිය තීලෝ මුල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මුළු ලෝකය ඇදගෙන යන්නේ හිතේ. දැන් සාමාන්‍ය හිතන්නේ මේ දේවල් ඇදගෙන යන්නේ මේ භෞතික විද්‍යාඥයෝ මවන දේවල් වලින් මේ ලෝකය ඇදගෙන යන්නේ කියලා සාමාන්‍ය ලෝකයා කල්පනා කරා. ඒ විද්‍යාඥයා විද්‍යාගාරයේදී ඒක කරන්නේ හිතේ. ඒකට හිතෙන්නේ මේ ඔක්කොම ඇදගෙන යන්නේ. අඳට යන්නේ හිතෙන්. මේ හැම එකක්ම කරන්නේ හිතෙන්. මේවා සාමාන්‍යයෙන් වැරදි විදිහට වටහාගෙන මේ විපරිත විදිහට තේරුම් කරන්න පුළුවන් සමහර කෙනෙක්. නමුත් මෙතන තිබෙන්නේ මේ හැම එකකටම හිත ප්‍රදාන බව බුදු පියාණන් වහන්සේ ඒක කළ ප්‍රකාශයේ කවදත් සත්‍යයි. හිතේන නිති ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මෙතන හිතටම මුල් තැන දෙන්නේ. අර සම්‍යක් දෘෂ්ටිය කියනකොට හරි දැක්ම කෙනෙකු තුල පහන වුණා නම් එතන ඉඳලා තියෙන ධර්ම පරම්පරාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේ ප්‍රතිපදාව මේ ලෝකයේම ඇති හැම මාර්ගයකටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. නොකුත්තිගේ පලල් මාර්ග හොඳ සැප පහසු මේ වාහන වලට යන්න පුළුවන් මාර්ග නොකුත්තිගේ මාර්ග ලෝකෙ තිබෙනවා. නමුත් මග්ගානට්ඨංගිකෝ තෙත්තෝ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ අංගඩකින් යුක්ත මාර්ගය තමයි ශ්‍රේෂ්ඨ කියලා. අනේ විදිහට ඒකොට සතර සතිපට්ඨානේ මේ සතිය සම්පූර්ණ වුණා නම් ඒ බඳු පුද්ගලයා තුළ ඉබේම සමාධියක් වැඩෙනවා. අර එක එක අරමුණක් ඒක අරමුණකට සිට යෙදීම තුළින්ම අපි අර ප්‍රකාශ කළ අර සතිය අර මුරබටයා එක එක දේට හොඳට සතිය යොදනකොට ඒ තැනත්තා තුළ සමාධියක් ඒ සුළු වෙලාවලම තියෙනවා. ඒ තැනත්තාට පුළුවන් ඊට පස්සේ දීර්ඝ කාලයක් පවත්වා ගන්න. ඔන්න ඊට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගෙන ඉන්න තුරිනුයි කෙනෙකුට මේ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන අර සියලු සංසාර දුකින්වත් මිදිලා ඒ අමා මහ නිවන් සුවයෙන් ඒ සමන්ත සැනසීම ලබා ගන්න පුළුවන් වන්නේ. ඒ නිසා මේ අද දින මේ වටිනා පොයේ දවස පුදු පියාණන් මහතේ ධර්ම චක්‍රයේ පෙරළූ දවසක්. එතකොට මෙන්න මේ ධර්ම චක්‍රයේ තම තමන්ගේ චිත්ත සංස්ථානය තුළ පෙරලා මේ කියාපු මේ දුක් කඳේ නිදිම උද්දාහ ගත යුතුව තිබෙනවා. අද එතකොට මේ වටිනා දවසේ මේ තම තමන්ටයි සීලයෙන් හෝ එහෙම නැත්නම් වටිනා සීලය බොහොත් විහිතලා මේ විදිහට මේ ධර්ම ශ්‍රවණය කළ පැයක් පමණ වේලාවක් තුළ මේ අවස්ථාව තුළ අර කියාපු ධර්මයන් යම් නම් ප්‍රමාණයන්ට ප්‍රමාණයට මේ පින්නතුන්ගේ පුණ්‍ය ශක්තිය ඥාන ශක්තිය අනුව සමහර විට ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් වෙන්නේ නැති කොටිම කියනවා නම් මේ අවස්ථාවල් වෙන දේවල් වලට ලෞකික දේවල් වලට උදලා හිටියනම් මේ බඳු මේ සැනසිලි දායක පිරිසුදු සිටිවිලි සමූහයක් චිත්ත සන්තතියක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒක මේ සංදිත්තික කාලික වශයෙන් ධර්මයේ වටිනාකමක් කිය අනුව තේරුම් ගන්න ඕනේ. දැන් එතකොට මේ වෙලාව මේ ධර්මාශ්‍රවණය කර ගැනීමෙන් මේ පින්නතුන් ඒ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරයත් ඒ ආනිසංස වශයෙන් මේ අවස්ථාවේම ප්‍රත්‍යක්ෂ වුණු අර බුදු ඥානන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමට ඒ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය කියලා කියන ඒ ධර්මයන් මේ පින්නතුන්ට මේ අවස්ථාවෙම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා යම් කිසි ප්‍රමාණයක ශ්‍රද්ධාවක් ඇතිවයි. ඊළඟට ඒ ගන්ව ජීවිතයක් ඇතිවයි මේ කාලයේදී මේ ඉරියව්වෙන් ඉඳගෙන ඊළඟට ඒ අනුව සතිය විහිදුවාගෙන මේ ධර්මශ්‍රවණයකලා යම් කිසි සමාධිය පුත්‍යතුන් අධ්‍යක්ෂා ඊළඟට යම් කිසි ධර්ම වැටහීමක් ඇති වුණා නම් ඒක ප්‍රඥාවට එහෙම වෙනවා. කොයි විදිහට කල්පනා කළ බැලුවොත් මෙන්න මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික හෝ මේ ධර්ම මාර්ගයේ ගමන් කළා මේ මනුෂ්‍ය ජීවිතෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ආරක්ෂණ සම්පත්තියෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ගැනීමට හොඳට අදිෂ්ඨාන කර ගන්න ඕනේ. එහෙම අදිෂ්ඨාන කරගෙන මේ මෙතෙක් මේ ධර්මශ්‍රවණය වශයෙන් දැක්කලගත් මේ කුසල රාජ්‍ය ආනිසංස වශයෙන් මෙලෝදීම තාපිකමනේ මේ සෝවාන් සකදාගාමී ආගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිපදියෙන් උතුම් සමා මහා නිවන් සාක්ෂාත් කර ගැනීම ශක්තිය බලය ලැබීවා ප්‍රාර්ථනා කරනවා. දැන් මෙතෙක් මේ රැස්කරගත් කුසල සම්භාරය අපි දෙගොල්ලම මේ ධර්මශ්‍රවණය මේ ධර්ම දේශනාමය වශයෙන් ගත්තු පුණ්‍ය සම්භාරය මේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයටත් ඒ වගේම මේ පූජනීය සහට ආරක්ෂක යම් දේවීවතාව පිසකට තේ හැම දෙනා සතුටු සිතින් අනුමෝදන් හෙත්වා. ඒ හැම දෙනෙක් මේ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධි කියන සුම මහා මහණියන් තාක්ෂා කරගත්තා අපට සාධන ආරක්ෂාස තත්වා කියන දෙයන්ට සම්මෝදන් කරන්න තම තමන් නම් ඉන්නේ මේ දරල උගිය ඥාති නැතුල් අවීචිය පටනකනිකා දක්වා උයම් තාක්ෂත්වකින් කැමති නිවන් කැමති සත්වෙන් එහෙම දෙනෙක් මත් අප කියන ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණ කුසල අනුමෝදන් හෙත්වා අනුමෝදන් වී දුගති තත්වෙන් ඉන්නත් මේ දේසු වෙත්තත් වලට පත් වීම පිට ආත්මමින් බණ භාවනා කරලා උතුම් මහා මහණියන් කර කෙත්වා දිනී ප්‍රාර්ථනාවට කියලා මේ ගාථා කියලා මේ පින් පමුණවන්න
සාවතාච සම්භතං කුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසත්තා දුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා දුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා දුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා ශෝකප්පත්තා නිශෝකා හොන්තු සබ්බේ පිපානියා හිමිනා පුඤ්ඤ කම්මේන අනුබාල සමාධිය සතං සමාගම හොන්තු යාමුබාල පච්චියා හිමිනා පුඤ්ඤ කම්මේන අනුබාල සමාධිය සතං සමාගම හොන්තු යාමුබාල පච්චියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ අභිවාදන සීලස්ස සම්බද්ධාපචායින චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනී වෙච්චේ අතෝ නිබ්බාන සම්පත්තිනාපේ සම්ජ්ජතේ.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.